ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
ඔදෑමනම් මේ බ්‍රහස්පතින්ද දවසේ අපි මේ එක් වෙන්නේ ලෝපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන උණුසුම මේ වගේම වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන SBS සිංහල සේවයේ ලොවටා විශේෂාංගයත් එක්ක. මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. එමනම් බලමු මේ සතියේදී ලෝපුරා විවිධතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්. දැන් මේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පස්සේ ගාසා තීරයේ ඊශ්‍රායල් ඇමරිකානු ප්‍රාණාපකරුවෙකු සිටි පිරිස සමග තිබුණු සම්බන්ධතා නැති වුණු බවට හමා සංවිධානය සඳහන් කරලා තියෙනවා. ඉතින් අමල්, මේ ගැන අපි වාර්තා වෙන තොරතුරු ගැන මුලින්ම කතා බහ කරමු. අද
ඔවුනිපුර ඊශ්‍රායල් යෝජනා කරලා තියෙනවා අලුත් සටන් විරාමයක්. මාර්තු 18 වෙනිදා මාස දෙකක සටන් විරාමය අවසන් වෙලා අලුත් සටන් නැති වුණාට පස්සේ නැවතත් සටන් විරාමයකට යෑමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ දැන් එකඟතාවයක් පළ කරලා තියෙනවා. ඒ අනුව හමාස් සංවිධානයට උන් යෝජනා කරලා තියෙනවා හමාස් සංවිධානයේ සිටින ප්‍රාණ අපකරුවන් 10 දෙනෙක් වහාම නිදහස් කරන්න. ඒකත් එක්කලා දින 45ක සටන් විරාමයකට ඊශ්‍රායලය යන්නට කැමතියි කියලා. නමුත් ඒකත් එක්ක ඒකට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය සඳහන් කළ තියෙනවා ඔවුන් මේ සටන් විරාමයකට යන්න එකඟතාවය තියෙනවා. නමුත් ඊශ්‍රායලයේ ඉල්ලන අර ප්‍රාණ අපකරුවන් 10 දෙනාගෙන් පළවෙනි පුද්ගලයා ඔහුව රඳවා සිටු පුද්ගලයන් සමග කිවිච්ච සම්බන්ධතාවයේ බිඳ වැටලා තියෙනවා ඊශ්‍රායලයේ කරපු අලුත්ම ප්‍රහාරයෙන් පස්සේ. දිගින් දිගටම ඊශ්‍රායලය ගාසා තීරයේ ඒ ප්‍රහාර උත්සන්න කළා තිබුණා. මේ ඒ එකම ඒ ප්‍රදේශයේ තිබිච්ච අවසාන රෝහලටත් ප්‍රහාරයක් එල්ල කළා තිබුණා. ඉතින් මේ රෝහලට එල්ල කරපු ප්‍රහාරයෙන් සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මෙතනදී ඊශ්‍රායලයේ චෝදනා කළා මේ රෝහල හමාස් සංවිධානයේ ඊශ්‍රායලට එරෙහි ප්‍රහාර එල්ල කිරීමට මූලස්ථානයක් හැටියට පාවිච්චි කරයි කියලා. දැන් මේක තවත් කාරණාවක් තියෙනවා නිපුණ, මේ විදිහට ගාසා තීරයේ මේ සටන් උත්සන්න වීමත් එක්කලා විශේෂයෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවට වෙන පීඩාව තවත් වැඩි වෙනවයි කියන ඒ පදනම මත පෙරේදා වෙනකොට මාලදිවන රජය දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය රටක් වෙන මාලදිවෙන නිවේදනය කළා ඉස්රායල් ගුවන් ගමන් බලපත්‍ර නැත්නම් පාස්පෝර්ට් තියෙන පුද්ගලයන්ට තම රටට ඇතුළු වීම තහනම් කරනවායි කියලා. ඔවුන් මේ කාරණාව කළා තියෙන්නේ පලස්තීන ජනතාවට සහයෝගය දැක්වීමෙන්. ඒ එක්කම ඉස්රායල් මේ දැනට කරන හමුදා මෙහෙයුම් වලට තමන්ගේ විරෝධය පළ කිරීමේ හැටියටක් කියලා රටේ ජනාධිපති මොහමඩ් මුයුසු පෙරේදා වෙනකොට සඳහන් කළා.
ඔවමල්, දැන් පහුගිය කාලේ පුරාම තත්ත්ව පාලනය ගැන වගේම සේවක ගැටළු වලින් බැටකාපු බෝයිං ගුවන් සමාගම මේ වෙද්දි ඇමරිකාවේ චීන ඉලක්ක කරගත්තු අලුත් බදු ප්‍රතිපත්ති නිසා බැට කනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අපි මේ ගැන සඳහන් වෙන අලුත්ම තොරතුරු ගැනත් කතා කරමු අමල්.
ඔව් නිපුණ, අපි ගිය සතියේ සඳහන් කළා මේ එකට එක කිරීමක් හැටියට චීනය 125ක ඉරුබද්දක් පැනෙව්වා ඇමරිකාවට විරුද්ධව. ඒක ඇමරිකාව විසින් පනවපු 145 ඉරුබද්දට එකට කිරීමක් හැටියට. දැන් අලුත්ම තොරතුරු වාර්තා වෙන්නේ ඇමරිකාවේ බෝයිං සමාගම මාසයකට ඩොලර් බිලියන 2ක පමණ ගුවන් යාන විකිණීමක් සිද්ධ කරනවා. ඉතින් මේ වෙනකොට චීනය සඳහන් කරලා තියෙනවා ඔවුන් ඇමරිකාවෙන් මිලදී ගැනීමට තිබිච්ච මේ බෝයිං ගුවන් යාන ලබා ගැනීම ඒවා අත්හිටවල තියෙනවා කියලා. මේ දෙරට අතර තියෙන මේ තීරුබදු යුද්ධේ තවත් එක දිගුවක් හැටියට මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බෝයිං සමාගමෙන් ගුවන් යාන ගැනීම අත්හිටීමත් එක්කලා මේක ඇත්තටම ඇමරිකාවටත් විශාල ආඩුවක් හැටියට සඳහන් වෙලා තියෙනවා. මෙතනදී චීනය සඳහන් කරන්නේ ඔවුන්ට බෝයිං ගුවන් යාන වෙනුවට අනෙකුත් ගුවන් යාන විශේෂම එයාබස් සමාගමෙන් මිලදී ගැනීමට හැකියාවක් තිබුණත්, නමුත් චීනයේ තියෙන ඉල්ලුමානුව එයාබස් සමාගමටත් හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් මේ විදිහට චීනය බෝයිං ගුවන් යාන අත්හිටවීම සම්බන්ධයෙන් මේකෙන් ඇත්තටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන මේ අවස්ථාවේදී ඇමරිකාවට. ඉතින් මේ කාරණාවත් එක්ක තවත් දෙයක් සඳහන් කරන්න ඕන නිපුණ, ඇමරිකාවත් එක්ක මේ විදිහට තීරුබදු යුද්ධය අනාතරතුරේ චීනය අනෙකුත් කලාපීය රටවල් සමග තියෙන වෙළඳ සම්බන්ධතාවයන් තීව්‍ර කර ගැනීමට පියවර ගනිමින් ඉන්නවා. මේකේ පළවෙනි පියවර හැටියට අපි දුටුවා පහුගිය දිනක චීන ජනාධිපති ෂී ජින්පින් ඔහු වියට්නාමේ සංචාරයක් කරා. මේ වියට්නාමේ සංචාරයෙන් පසුව ඔහු මැලේසියාවටත් ගියා. ඊට පස්සේ අද දවස වෙනකොට ඔහු කාම්බෝජයට යෑමටත් නියමිතයි. ඉතින් මේ රටවල් තුනේ සංචාරයෙන් චීනය බලාපොරොත්තු වෙන්නේ ද්විපාර්ෂික වෙළඳාම තවත් දියුණු කරගන්නට.
මේ අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාට දැඩි චෝදනාවක් නැවතත් එල්ල කරලා තියෙනවා. යුක්රේන නායක වොල්ඩමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් වගක විය යුතු බවට තමයි ඇමරිකානු ජනපතිවරයා නැවතත් චෝදනා එල්ල කරන්නේ. මේ තත්ත්වය ගැන එහෙමනම් දැන් කතා කරමු.
මෙතන නිපුණ මේ ප්‍රශ්නය නැවතත් ඇතිවෙන්නේ ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට යුක්රේනයට පැමිණ වෙච්ච විනාශය පිළිබඳ තමන්ගේ ඇස් දෙකින්ම බලාගන්න කියලා ආරාධනාවක් කළා. මේ ආරාධනාව කරන්නට තවත් හේතුවක් වුණේ පහුගිය ඉරිදා වෙනකොට රුසියාව මේ අවුරුද්දේ දියත් කරපු ප්‍රබලම ප්‍රහාරය හැටියට සුමි කියන නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට 35 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ වෙච්ච ලොකුම සිද්ධිය හැටියට මේ යුද්ධය අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කළේ යුක්රේන් වලට පැමිණෙන්නයි කියලා. ඉතින් ඒකට ප්‍රතිචාරයක් දක්වමින් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහු නැවතත් අවධාරණය කරේ. ඔහු මීට කලින් කියපු කාරණාව මේ යුද්ධය ආරම්භ කළේ ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා කියලා චෝදනා කළා. ඉතින් මේ චෝදනාව අතර මීට කලින් දිගින් දිගටම යුක්රේනියත් ඒකම අනිකුත් ජාත්‍යන්තර ප්‍රජාවත් විශේෂයෙන්ම යුරෝපා රටවල නායකයනුත් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා ඔහු හැම විටම මිසයිල මිලදී ගැනීමට තමයි නැඹුරු වෙන්නේ. ද්විපාර්ෂික සාකච්ඡාවකදීත් ඔහු හැමතිස්සම මේ අවියාවිද ලබා ගැනීම ගැන අවධානය යොමු කරනවා. ඉතින් මෙතනදී ජෙලෙන්ස්කි ජනාධිපතිවරයාට චෝදනාව එල්ල කරන අතරතුරේම ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා ඔහුගේ මග පෙන්වීමට එහෙම නැත්නම් ඔහුගේ මැදිහත් වීමත් එක්කලා කෙටි කාලයක් තුළදී රුසියාව සහ යුක්රේනිය අතර සටන් විරාමයක් ඇති කරගන්නට පුළුවන් වෙයි කියලා.
ඔවමල් දැන් සුඩානයේ RSF පැරාමිලිටරි බලකායංග හරුවාද දවසේදී තමන්ගේම රජයක් ප්‍රකාශයට පත් කළා කියලා සඳහන් කරා. ඉතින් සුඩානයේ මේ වසර දෙකක පමණ කාලයක් පුරා පැවතුණු මේ යුද්ධය නිසා දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ගැන එහෙමනම් අවසන් වශයෙන් කතා කරමු.
දැන් අවුරුදු දෙකකට පස්සේ යුද්ධය ආරම්භ වෙලා මේ RSF කියන කණ්ඩායම නිපුණ ඔවුන් දැන් සඳහන් කරලා තියෙන්නේ ඔවුන් වෙනම රාජ්‍යයක් එහෙම නැත්නම් ඔවුන්ගේම රාජ්‍යයක් පිහිටවනවායි කියලා. හමුදාවේ සහාය ලබන නිත්‍යානුකූල රජයට අමතරව සුඩානය තුළ නවත් රජයක් ඇති කරගත්තයි කියලා තමයි මේ RSF කණ්ඩායම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට දසදහස් ගණනක් සාමාන්‍ය වැසියන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් පෙරේදා වෙනකොට ලන්ඩන් නුවර ජාත්‍යන්තර සමුළුවකුත් පැවැත්වුණා මේ යුද්ධය අවසාන කිරීම සඳහා කොහොමද බටහිර රටවල් ඒකම කලාපීය වශයෙන් අප්‍රිකාව සහ ඒ මැදපෙරදිග රටවල් එකතු වෙලා මේ සටන් විරාමයක් ඇති කරගන්නේ කියලා. එවැනි උත්සාහයක් ගන්න අතරතුරේදී තමයි මේ විදිහට RSF කණ්ඩායම සඳහන් කළේ ඔවුන් වෙනම රාජ්‍යයක් පිහි කළයි කියලා. මේක ඇත්තටම මේ සඳහන් කරන්නේ ලෝකයට අමතක වෙච්ච යුද්ධයක් හැටියට. මොකද මේ යුද්ධය මේ කලාපයට සීමා වෙලා තිබුණා. නමුත් ඒ පිළිබඳ ලෝක අවධානය බොහොම අඩුවෙන් තමයි තිබුණේ. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ විදිහට අලුත් දේශපාලන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කලා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් දැඩි ඉල්ලීමක් කරලා තියෙනවා වහාම සටන් විරාමයක අවශ්‍යතාවය. යුරෝපා සංවිධානයේ නායකවරුන් එකතු වෙලා ඔවුන් යුරෝ මිලියන 800ක මුදලක් වෙන් කිරීමට කැමැත්ත පළ කරලා තියෙනවා සුඩානයේ ඒ සාමය ඇති කිරීම සාමය ස්ථාපිත කිරීම සඳහා සහ ඒ විපතට පත්වෙච්ච පුද්ගලයන්ට ඒ සහන කටයුතු සඳහා ඒ විදිහට මුදලක් වියදම් කරන්නට. නමුත් අලුත්ම උද්ගත වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට ආණ්ඩු දෙකක් එක්ක කටයුතු කරන්න සිද්ධ වීම. ඒකම දෙපාර්ශ්වයටම බොහොම දැඩි ලෙස චෝදනා එල්ල වෙලා තියෙනවා ඔවුන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන තියෙනවා කියලා.
ඔව් අමල්ල, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ බ්‍රහස්පතින්දා දවසේ SBS සිංහල සේවයත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණු උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු අපිට සමීප කරාට. එවනම් අපි ලබන සතියේ යලිත් මොන ගැහෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.